භාවනා කරන්නේ කොහොමද මොනවද එහෙම දැනගන්න ඕනේ. ඒක ධර්ම ශ්‍රවණය වැඩගත්කද ශ්‍රවණයෙන් තමයි දැනගන්න පුළුවන්. ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ මේ ඥානතෝ කියන්නේ ඒ දැනගන්න. අහලා දැනගන්න. අහලා කියවහම පොත් කියවල වෙන්න පුළුවන්. අහලා වෙන්න පුළුවන්. බාහිරෙන් දැනගන්න. දැන් තමන් තනියෙන් පුළුවන් නම් බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? එහෙමත් පුළුවන් බුදු දහමක් නැති කාලෙක පතේ බුදු කෙනෙක්. දැන් ඒකට කලින් ධර්මය අහලා දැනගෙන නේද? ඒකට අවශ්‍ය කරුණු ටික සම්පූර්ණ වෙනවා. දැන් මේ බුදු දහමක් තියෙන කාලෙක අපි අහන්න නැත්තම් බාහිරින් කියවන්න විශේෂයෙන් ඒ ත්‍රිපිටකයට අදාළ කියන්නේ බුද්ධ වචනේ බුද්ධ දේශනාවලට අදාළ ඒවා අපි දැනගන්න ඥානක දැනගන්න කෙනාට තමයි ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් භාවනාවකින් ඒවා තමයි අත්දකින්න පුළුවන් පස්සතුයි ඥානකෝ පස්සතු හරි බුදුරජාණන්තු දේශනාවලේ ඥානතෝ පස්සතු දැනගන්න කෙනා තමයි ප්‍රත්‍යක්ෂ කරගන්නේ. නොදන්න කෙනාට මේක බෑ. ඒ කියන්නේ ධර්මයක් අහලා නැති කෙනාට බුදු දහමක් අහලා නැති කෙනෙකුට මාර්ගඵල ලබන්න බෑ. ඒක මේ ඔව් මාර්ගඵල ලබන්න විදිහක් නෑ. තමන් බෝධිසත්ව කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ පසේ බුදු බුද්ධත්වයේ ලබන්නත් ඒක බෝධිසත්ව කමක් නේකට අවශ්‍ය පාරමිතා සම්පූර්ණයි. පසේබු දුක් කෙනෙකුට විතරයි තනියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැති කෙනෙක්, ඒ කියන්නේ රහතන් වහන්සේලා අනිවාර්යෙන් කවුරු හරි රහත් වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයේ බාහිරෙන් දැනගෙනමයි. ඒකයි ධර්මයක් පවතින කාලයක විතරමයි රහතන් වහන්සේලා පහළ වෙන්න පුළුවන්. ධර්මයේ නැති කාලයක රහතන් වහන්සේලා පහළ වෙන්න බෑ. ඒකෝ තමයි අර ඥානක දැනගන්න විදිහක් නැහැ. නේද? මෙහෙම දෙයක් තියෙනවා කියලා අහගන්න විදිහක් නැහැ. අහගන්න විදිහක් නැති කෙනාට ඒක දකින්න බෑ. මොකද ඒ තරම් ප්‍රඥාව දිනු වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු වෙන්නේ බුදු කෙනෙක්ගේ විතරයි. තනි නේද? පරෝපදේශ රහිතව තමන් විසින්ම අවබෝධ කළා කියන්නේ ඒක සම්මා සම්බුද්ධ වෙනවා. එහෙනම් නැත්තම් පසේ බුදු වෙනවා. හරි? රහත් වෙන්න බෑ. රහත් වෙන්න නම් බාහිරින් තව කෙනෙක්ගෙන් හරි ඒ කියන්නේ පොතකින් හරි නැත්නම් අද කාලේ නම් රේඩියෝ එකෙන් වෙන්න පුළුවන් ටීවී එකෙන් වෙන්න පුළුවන් බාහිරින් කොහෙන් හරි ඉන්ටර්නෙට් එකෙන් වෙන්න පුළුවන් නේද? කොහෙන් හරි දැනගන්න ඕනේ ඥාන. එහෙම ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන්. එහෙමනම් ලබනාත්මයට ඕක කළා දාන්න එපා. හරි ඒ ලබනාත්මේ මනුස්සයෙක් නෝනක් නේ. බැරි වෙලා ආවොත් ප්‍රයෝජනේ තියෙනවා. අහපු ධර්මේ නැති වෙන්නේ නැහැ. ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මනුස්සයෙක් නෝනක් නේ. තීසණෙක් වුණත් වැඩක් නැහැ. දෙවියෙක් වුණත් සමහර විට පුළුවන්කම තියෙනකොට. දැන් මනුස්සයෙක් වුණත් සමහර විට තමයි ඒක මනුස්සයෙක් වෙලා හිටෙන්නත් බැරි නේ මොකද? එතන මිනිස්සු වෙලා ඉපදුනාටම දැන් අර සාමාන්‍යයෙන් කිවි නේද මේ කපුල් හතරේ සතා මෙතෙන්ට ආවට කපුල් දෙකේ කී දෙනෙක් ඉන්නවද මෙතෙන්ට එන්නේ නේද? ඉතින් ඒගොල්ලෝ ගියාත් මේ බණ අහලා තිබුණට වැඩක් නැහැ. මේ ප්‍රයෝජන ගන්න හිතෙනවා නේද? ඕනකම ඇති වෙන්නේ. ඒ හින්දා ඔත ඊළඟ ආත්මයක දානවට වඩා මේ දැන් ගන්න මොහොතේ නේද අනේක පුරුදු කරන්න උත්සාහ කරන එක තමයි වටිනේ. දැන් වෙන ප්‍රශ්න තියෙනවද මොනවා හරි අහන්න සාකච්ඡා කරන්න? ධර්ම කරුණ පිළිබඳව මාර්ගය පිළිබඳව ගැටලු තියෙනවා. අපි මේ දිගටම සාකච්ඡා කරගෙන ආයේ පටිච්ච සමුප්පාදයට අදාළ දේ නේද? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදය. ධර්මය දකින්න ඕන නම් පටිච්චසමුප්පාදය දකින්න. පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි ධර්මය දැක්කා වෙන්නේ. යෝධනම් පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති එකක් තමයි බුදුන් දකින්නවා කියන්නේ බුදුහාමුදුරුවෝ හරියට දකින්න නම් ධර්මයේ දකින්න ධර්මයේ දකින්න නම් පටිච්චසමුප්පාදේ දකින්න පටිච්චසමුප්පාදේ දකින්නකොට පෙතින ප්‍රධාන දෘෂ්ටි කරක් දුර වෙනවා දැන් ලෝකේ ගැන බැලුවොත් ලෝකේ තියනවා කියන එක දෘෂ්ටියක් තියෙනවා ඈ ඒක සමුළු භාවනා කරලා භාවනා කරලා ලෝකේ නැහැ කියලා තවත් දෘෂ්ටියකට වැටෙනවා තේරුණාද කියන්නේ තියෙන ලෝකේ අනිත්‍යයි කියන කියලා ලෝකේ නැහැ කියලා තවත් දෘෂ්ටියකට වැටෙනවා ඊයකට දෘෂ්ටියක් තියෙනවා මම මේකේ විතර ගන්නවා නේද? ඇත්ත කියන දෘෂ්ටියෙන් ගන්න ඇත්ත කියන දෘෂ්ටියට ඕක මේ පවතින දෘෂ්ටි දෙකම මිත්‍යා දෘෂ්ටි වැරදි දෘෂ්ටි බුදුදහම නෙවෙයි
දෙයක් අරගෙන ඇtei
කියන දෙයක් තියෙනවා කියන දෘෂ්ටිය අපිට ඇති වෙන්නේ ඇයි? යමක හටගන්න ස්වභාවය දකිනකොට ඒකේ තියෙනවා කියලා හිතෙනවා. නෑ කියන දෘෂ්ටියට වැටෙන්නේ නිරෝධ වෙනවා දකිනකොට. දැන් තියෙන දේ නැති වෙලා යනවා දකිනකොට පවතින්නේ නැහැ. නේද? නැත කියන දෘෂ්ටියට. හත ගන්න ස්වභාවය දැක්කහම නැත කියන දෘෂ්ටියට එනවා. නිරුද්ධ වෙන හැටි දකිනකොට නෑ කියන දෘෂ්ටියට එනවා. තථාගතයෝ ඒ දෘෂ්ටි දෙකටම නොඇති පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. පටිච්ච සමුප්පාද බවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කච්චායන දොත්ත සූත්‍රයේ තියෙනවා. කච්චායන දොත්ත සූත්‍රය. ඒ කියන්නේ දෙයක් තියෙනවා කියන අත්තිවාදය. ඒක වැරදි දෘෂ්ටි. දෙයක් නැහැයි කියන නක්තිවාදය ඒක වැරදි දෘෂ්ටිය. ඒ ඇත්ත ඇති හැටි නෙමෙයි යථාභූත ස්වභාවයෙන්දී. යථාභූත ස්වභාවය නැත්නම් ඇත්ත ඇති හැටි කියන්නේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. පටිච්ච සමුප්පන්න කියන්නේ හේතු ප්‍රත්‍යයන් යෙදෙනකොට සමුප්පන්න උත්පාදනය වෙන පෙන්වුම් කරන. ඒ හේතු ප්‍රත්‍යය යෙදෙනකොට එහෙම පෙන්වුම් කරන. හේතු ප්‍රත්‍යය යෙදෙන්නේ නැතිකොට පෙන්නුම් කරන්නේ නැහැ. දැන් බලන්න දැල්ලක් පත්තු වෙන හේතු ප්‍රත්‍යය මොනවාද? තෙළුයි, ිරෙයි. තව ඒකට අවශ්‍ය උෂ්ණත්වයක්, රස්නයක් එන්න තියෙන්න ඕන, ඔක්සිජන් ටිකක් තියෙන්න ඕන. තව දන්නානේට. නෑ දැල්ල පත්තු වෙන්න අවශ්‍ය. තෙළුයි, ිරෙයි, ඒ උෂ්ණත්වයයි ඔක්සිජන්. හරි? ওই ටික එකතු වුණාම දැල්ල පත්තු වෙනවා. නේ ඔය ටිකෙන් එකක් හරි අඩු වුණත් පත්තු වෙනවා දැල්ලක් තේයි මේක දැල්ල කියන එක යෙදෙන්නේ තියෙන දැල්ලක් කොහෙවත් ගියා නෙවෙයි නේද නේ මේ හේතුන් ටික යෙදෙනකොට ඵලය තියෙනවා හේතුන් යෙදෙන්නේ නැත්නම් ඵලයක් විද්‍යමාන නැහැ තේනවා ඔන්නෝක තමයි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ. හේතු නිදෙනකොට හේතු නිසා විද්‍යමාන වෙන ඵලය තියෙනවා. හේතු නිදෙන්නේ නැති වෙනකොට හේතුන් කියවහම ඔක්කොම හේතු නෙවෙයි. ඒ අත්‍යවශ්‍ය එක හේතුවක් හරි අඩු වුණොත් ඵලය විද්‍යමාන වෙන්නේ නැහැ. හරි? ඒකට ආධාර වෙන ප්‍රත්‍ය වෙන ධර්ම කියනවා නේද? ආධාර වෙන උපකාරය. හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ හේතු කියන්නේ අපිට ප්‍රධානව තියෙන දෙයට අපි හේතු කියනවා. ඒ වුණාට අප්‍රකටව ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. දැන් ඔක්සිජන් කියන එක ඒක ප්‍රත්‍ය වෙන ධර්ම ආධාර වෙන දෙයක් නේද? මේකත් අවශ්‍යයි. අපිට වැදගත් නොවෙන්න පුළුවන්. මේ හින්දා අපි ඒක හේතුවක් කියලා දාන්නේ නැහැ. හේතුව කියලා දාන්නේ අපි තෙල් තියෙන්න ඕන. නේද? ඉරේ තියෙන්න ඕන නේද? ඕවා හේතු විදියට. හ්ම්? අනිත් ඒවා ප්‍රත්‍ය වෙන ඒවා තව ආධාර උපකාර වෙන දේවල් කියන. මේ ප්‍රත්‍ය ටික ඔක්කොම යෙදුනහම තමයි දැල්ලපත් වෙන්නේ. يعني දැල්ල විද්‍යමාන නේද? ඒ ප්‍රත්‍ය වෙන කරුණු අඩු වුණත් එකක් හරි අඩු වුණත් දැල්ල නැහැ. පැහැදිලිද? තෙලි තෙලුයි tirei තියෙන. අපි ගිනි කූර ගහලා උෂ්ණත්වය දෙන්නේ නැහැ. පත්තුවේ නෑ. ඒ ගින්දරකින් ඒකට අවශ්‍ය උෂ්ණත්වය දෙන්න ඕනේ නේද? හරි. ඊළඟට විද්‍යාව දන්න අය ගන්න ඔක්සිජන් තියෙන තැනක විතරයි ඔය තෙලුයි tirei ගින්දර ගිනි කූරත් ගැලුවට පත්තු වෙන්නේ ඔක්සිජන් තියෙනවා. නැත්තම් පත්තු වෙන්නේ නෑ. මේ වාතයේ වායු ගෝලේ තියෙනවා. හරි. එහෙම නැත්තම් ඒක පත්තු වෙන්නේ නෑ. ඈ ඒ වගේ ප්‍රත්‍ය වෙන ටික යෙදුනොත් තමයි ඇතින් දිනම් දැල්ල විද්‍යමාන වෙන්නේ. හරි. එතකොට දැන් ඔන්නෝක තේරුම් ගත්තහම දැල්ල ඇත කියන්නේ දැන් පවතින දැල්ලක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අපිට හේතු නැතුව දැල්ලට වෙනම පවතින්න පුළුවන්. බැහැ. මේ තෙලුයි tirei ඒව නැතුව පුළුවන් ද දැල්ලට වෙනම පවතින්න? බැහැ. හරි. ඒ හින්දා දැල්ලට තියෙනවා කියන දෘෂ්ටියක් ගන්න පුළුවන්ද? බැහැ. මේවා තියෙනවා නම් තමයි දැල්ලක් ගැන කතා කරන්නේ. දැල්ල පස්සු වෙනවා නම් විතරමයි දැල්ල ගැන කතා කරන්න පුළුවන්. නේද? පස්සු වෙන්න නම් මේ හේතු ප්‍රත්‍ය ටික යෙදෙන්නම ඕනේ. හේතු ප්‍රත්‍ය යෙදුනේ නැත්නම් දැල්ල පත්තු වෙන්නේ නැහැ. නේද? ඊළඟට ওই දැල්ල තියෙන දැල්ල ඔන්න එකපාරට නිවෙනවා. නිවෙන්නේ මොකද? හේතු ප්‍රත්‍ය යෙදෙන්නේ නැති වෙනකොට නිවෙනවා. ඒ පත්තු වෙන අවශ්‍ය හේතුන් යෙදෙන්නේ නැති වෙනකොට නිවෙනවා. හරි? දැන් නිවුනහම තේරෙනවා අන්න දැන් එහෙම බලන්න කෙනෙක් අන්න දැල්ල තිබුණා දැන් හටගත්තු ධර්මතාවය දන්නේ නැහැ කියලා හිතන්නේ අන්න කෙනෙකුට තේනවා දැල්ල තියෙනවා එකපාරට තේනවා අන්න තෙල් ඉවර වෙලා මේක නිවෙනවා එතකොට කියනවා දැල්ල තිබුණ දැල්ල නැති වෙනවා එහෙම කෙනා දැන් මේ එකක්වත් පවතින්නේ නැහැ නිරෝධයි නැත කියන දෘෂ්ටියකට නම් කිසිම දෙයක් නැහැ කියන දෘෂ්ටියට. හා? නැති වෙනවද? කිසිම දෙයක් නැහැ. හා? ඒ නැහැ කියන එකක් දෘෂ්ටියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකන හේතු ප්‍රත්‍ය දැක්කන මෙන්න මේ හේතු ටික යෙදෙනකොට මේක විද්‍යමාන වෙනවා. මේ හේතු ටික යෙදෙන්නේ නැත්තම් විද්‍යමාන වෙන්නේ නැහැ. එතකොට අපි කියනවා කියන දෘෂ්ටියකුත් නැහැ නැතකින්න දෘෂ්ටියකුත් නැහැ හේතු ටික හේතු ප්‍රත්‍යය දෙනවා නම් ඵලය කියන හේතු ප්‍රත්‍යය නැත්නම් ඵලය ගැන කතා කරන්න බෑ නේද දැන් දැල්ලක් නිවුණට පස්සේ දැන් අර දෘෂ්ටි වල ඉන්න කෙනාට ප්‍රශ්න ගොඩක් තියෙනවා මොනවාද ප්‍රශ්න මේ තිබිච්ච දැල්ල කොහෙද ගියේ මේ තියෙනවානේ. තියෙන එක දැන් නිවුනහම ඔබ කොහට හරි යන්න ඕනනේ. ඉතින් හොයනවා ලෝකේ හැමතැනම හොයනවා මේ දැල්ල කොහෙද ගියේ. නේද? තියෙනවා කියන දෘෂ්ටියේ ඉන්න කෙනා හොයනවා මේක මෙතන නැතිනවා දැන් වෙන කොහේ හරි ඉන්නවා. නේද? ඉතින් අහන ප්‍රශ්නේ ওই දැල්ල කොහාටද ගියේ? හරි? තියෙනවා කියන දෘෂ්ටියට අපි කියනවා සාස්වත වාදය කියලා. සාස්වත වාදය. දැන් ඕගොල්ලෝ හොයනා නේද කවුරු හරි මැරුණාම කොහෙද ගියේ කියලා දැනගන්න හරි ආසයි නේද? කවුරු හරි කියනවා කියලා දැනගත්තොත් යනවා හොයාගෙන. නේද? අර මැරුණාට පස්සේ කොහෙ ගිහින් ඉපදුනාද දන්නේ නැහැ. දැන් මේ මොන දෘෂ්ටියද ඉන්නේ? ඇත කියන දෘෂ්ටිය නේ. සාස්තකවාදී. මම මරණයෙන් පස්සේ කොහේ ගිහින් උපදීද දන්නේ නැහැ. තමන් මරණයෙන් පස්සේ නේද? දැන් කීයේ මනුෂ්‍යෙක් වෙලා උපදීද? කීකෙනෙක් වෙලා උපදීද? නේද? ධර්මය අහලා තිබුණට කොහේ ගිහින් උපදීද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් ඉන්නවා. මම ඉන්නවා. මම ගිහින් කොහේ හරි ආයේ උපදිනවා. ඒ උකත් මේ හේතුඵල ධර්ම දැකලා නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මට සම්පූර්ණ දැකලා නෙවෙයි. හරි? ආත්ම දෘෂ්ටි. ඒ දෘෂ්ටිය තියෙනකම් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ ওই දෘෂ්ටිය හිටියේ. බුද්ධත්වයේ ලබනකම් බුද්ධත්වයේ ලබලා මේ ධර්මය අවබෝධ කළේ නේ. ධර්මය අවබෝධ කිරීමට මේ බුද්ධත්වයේ ලබනවා කියන්නේ. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාදයේ අවබෝධ කරන සාක්කල් සිටියේ මෙරි මෙරි ඉදීපදීන දෘෂ්ටියක ආත්ම දෘෂ්ටිය. එතකොට මේ දෘෂ්ටිය තියෙන කාලේ ඉපදුන හැටි තමයි ඔය බෝධිසත්ව නැත්නම් පිටජාතක කතා කියලා තියනවා නේද? ඊට කලින් ජීවිතේ. ඒතර බෝධිසත්ව කාලේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගෙනද හිටියේ නැතුව?
නෑ.
එතකොට කෙනෙක් හිටියා මෙරි මෙරි ඉදීපදී යන. නේ? ඒක තමයි මේ බෝධිසත්ව ජීවිතේ. හරි? කටේ දෘෂ්ටිය තියෙනකම් සංසාරේ යනවා. ආත්ම දෘෂ්ටිය, ඇතර යන දෘෂ්ටිය තියෙනකම් සංසාරේ යනවා. ආය ආයි ඉදි ඉදි මෙරි මෙරි කොහේ ඉදින්ද කියන එක කියන්න බැහැ. දැන් බෝධිසත්ව ජීවිත බැලුවහම ත්‍රිසං ආත්ම ගොඩක් තියෙනවා. නේද? වඳුරෝ වෙලා ඉදලා තියෙනවා. මාළු වෙලා, වටු වෙලා, අලියෙක් වෙලා ලේනේ නේද? ත්‍රිසං ආත්ම ලැබලා තියෙනවා බෝධිසත්වයන් තමයි. මේ බුද්ධත්වේ ලබන්න නැහැ. අනිත් බෝධිසත්වෝ එක කාලයක් නේ බුද්ධත්වේ ගන්න.
කැමැත්තෙන්
නේ දෙන්නේ අර. කැමැත්තෙන් නෙවෙයි. ඒක ලැබුණ දෙන්නේ නැහැ. ත්‍රිසං ආත්මයක් ඒක මැරෙන මොහොතේ නේ චිත්‍රිකම්. ඒක කියන්න බෑ. තමන් කරපු කර්ම විපාක අනුව මරණාසන්න මොහොතේ අරමුණු වෙන දේ තමයි. ඉතින් හිතන්න අච්චර බුද්ධත්වයේ ලබන්න පාරමිතා පුරන බෝධිසත්වයන් වහන්සේ ත්‍රිසන්නාත්මවල උපත ලැබුවා. අපි එහෙනම් ඒ ස්වභාවයෙන් නිදිලද? නැහැ හිතන්න ඕනේ. හරි? හිතන්න පුළුවන් මම නම් ආයේ අපාගත වෙන්නේ නැහැ, දෙවිසන් ආත්ම ලබන්නේ නැහැ කියලා නම් හිතන්න පුළුවන්. නේද? ඒ තමන් ඔය හරි දැක්ම ඇති කරගන්නවා. චර පාරමිතා පුරුදු බෝධිසත්වයන් වහන්සේ දෙවිසන් ජීවිත ලැබුවා. අපි කරන කර්මවල විදිහට සම්මන් කරන්නේ තම තමන් ගන්න. ඔක්කොම කුසල්ද කරන්නේ? තමන්ගේ හිත දෙන්නේ කුසල් සිත් විතරද? නෑ. වැඩි හරියක් හදන්නේ අකුසල් සිත්. කුසල්ද අකුසල්ද කියලා බලන්නේ කොහොමද? ඒ හිතට මුල් වෙලා තියෙන්නේ ලෝභය, දෝෂය, මෝහය. ලෝභ සිතින් යම් පිට දෙයක් හිතුවොත් කතා කළොත් කළොත් මම පොතර ගන්න එක වුණා. මෙතෙන්ට ඇවිල්ලා මේ වට විලා කුසල් සිත්ද අකුසල් සිත්ද? ලෝභ මූලද අලෝභ මූලද? තමන්ගේ වැඩේ මොකක්ද? මට දෙන්නේ නැහැ අර අරයට දුන්නා මට මම එච්චර ගාන හිටියා මේ අනිත් එක්කෙනාට දුන්නේ දැන් දෝෂ සිද්ද අදෝෂ සිද්ද. අනේ එයාට ලැබුණනේ මට ලැබුණාට කමක් නැහැ. නැතුවට කමක් නැහැ. අනේට ලැබුණනේ. අන්න අලෝභ සිද්ද. එහෙම තිතත්ද හැදුනේ? මට දුන්නේ නැහැ. මෙච්චර මේ බලන් ඉන්න මට දුන්නේ නැහැ. අනිත් එක්කනට දුන්නේ. දෝෂ සිද්ද. අදෝෂ සිද්ද දෝෂ සිද්ද. බලන්නේ බණ පොතක් ගන්න ඇයි? වයි තෙන්දි තමන්ගේ හිත වැඩවලේ කොහොමද කුසල් සිත අකුසල් සිත මේ බලන්න ඔය වෙලාවෙත් තකොදා සිත් හැදෙනවා නම් අනිත් වෙලාවල් ගැන කතා කරන්න ඕනේ මේ භාවනාවට ඇවිල්ලා මේක තුලම ඉඳන් මේ සංසාර පුරුත් ඒක තමයි භාවිතා කරන එක තමයි එන්නේ නෑ මට වැඩෙන මොහොතේ නම් මේ භාවනාව විතරමයි පහළ වෙන්නේ නැත්නම් දානි දීපු විතරමයි පහළ වෙන්නේ කියලා හිතන් ඉඳි. එහෙම වුණොත් හොඳයි. ඈ ඔය දැක්කත් නැතත් පහළ වෙලා තියෙන්නේ දැන් හරි යෝග දකින්න පුරුදු වෙනවා නම් අඩු ගන්න ඊළඟ වෙලාවේ කොටක් ගන්නකොටවත් ඒ ඒ පිට හදන එකෙන් නවත් ගන්න. පොත නැති වුණත් තමයි. ඒක වටිනේ. ඈ? ලෝභ සිත් හදාගෙන, දෝෂ සිත් හදාගෙන පොත අරන් ගියාට වඩා වටිනවා. ඒ හිත් එක හදන්න නැතුව පොතක් නැතුව වැත්තකට වෙලා ඉන්නේ. ඇයි අරව විපාක විඳින්නේ නේද? ඒක ඒක නම් අපිට කියන්න බැරි දෙයක් නෙවෙයි. ඉතින් තමන් හිත සමත ගන්න නෙමෙයි ධර්මානුකූලව හිතන්න. අපි තමන්ව තනතගත්තට වැඩක් නැහැ. කර්ම විපාක වෙනස් වෙන්නේ නැහැ. නේද? අර කැටිල්ල එකක් ගිරුවගේ තීන්දු දෙන්න පුළුවන්. මම නෙමෙයි වැරදි. අර අනිත් අය. ඒ වුණාට කර්ම විපාක වෙනස් කරන්න බෑ. ඈ? හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒක වෙනස් කරන්නත් බෑ. නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙනවා. ඒක වෙනස් කරන්නත් බෑ. ඒක තමයි නේද? කර්මඵල කර්ම නියාමදේ යන එක. ඒක මේ කාටවත් හේතු දක්වලා ඔක වෙනස් කරගන්න බෑ. නෑ මම මෙහෙම කළේ ඉතින් මේ හින්දානේ. ඒ කතා හරියන්නේ නෑ කර්මයේ. හරි. උසාවියට ගිහින්නම් ඔවගේ යතකෙක. ඒ වුණාට කර්මයක් තමන් කළා නම් මොන හේතුවකින් හරි නරක කර්මයක් නම් නරක විපාක හොඳ කර්මයක් නම් හොඳ දෙයක් නම් කලේ හොඳ චේතනාවෙන් නම් කලේ හොඳ විපාක ඒක අපි නැති දාසමත්ක කියන එක අනුව නෙමෙයි ඒ වලට තමන් කරන දෙයක තමන්ට විපාක ලැබෙනවා
එතකොට අපිට සිතක් පහළ වෙච්ච වෙලාවකට අපි ඊට පස්සේ හිතන ලෝභ සිතක්ද අතන පහළ වෙලා ඉවරයි
ඔව්
එතකොට අර
බුදුහාම දැන් මේ පහළ වුණ දෙයකට ඉතින් කරන්න දෙයක් නැහැ ඒක වෙලා ඉවරනි කර්මය නේද? හැබැයි අපිට කරන්න දෙයක් තියෙනවා. අපි ආපහු බැලුවොත් අර වෙලාවේ මොන සිද්ද හැදුණාද? එංගම් මේකදී ඒ වගේ දෙයක්. නේද? මම මේ දන්නේ නැතුවනේ මම මේ කරලා තියෙන්නේ අකුසල් සෙක් එකක් මේ හදලා තියෙන මේ බණ පොතක් ගන්න ගිහින්. ඕක දැන්වත් තේරුම් ගත්තොත්. ඔව්. එතකොට ඕක දකින්න කෙනා ඊළඟ අවස්ථාවේදී ඒ වගේ අකුසල් සෙක් හදන එකෙන් වලකින් ආඩු කරගන්න. ඔව් දැන් මෝහයක් නැති වෙනවා. එතකොට ඔන්න දැන් තමන්ගේ ලෝභ ද්වේෂ ටිකක් අඩු කරගන්න පුළුවන්. හරි? දැන් මන් දන්නේ දැන් මට නම් මේ පොත නැති වුණා කියලා මට කිසිම දුකක් නැහැ. මන් දන්නේ දැන් මෙතන හැමෝටම හම්බ වුණාද නේද? අඩු ගන්න එකක් හරි නොලැබුණා නම් එහෙම එයා කොහොමද සිත් හදයිද කියලා. ඒකෙන්ම බලන්න ඕනේ. දැන් Taman කොහොමද මේ Tamanගේ හිත වැඩ කිරීමයි අන්තිමට වැදගත් වෙන්නේ. කර්ම දැන් හැදුනේ මොන චේතනාවද? ඒවයි ලෝභ දෝෂ මොහද අලෝභ දෝෂ මොහද කියන එකම තමයි හැම හිතක්ම කුසලයක්ද අකුසලයක්ද පිනක්ද පවක්ද කියලා වෙන්නේ.
ඒක
සීලය නෙමෙයි දෙතන රැකෙන්නේ. නෑ සීලය සීලයෙන් පුළුවන් අකුසලයෙන් අඩු කරගන්න. සීලයෙන් සංවර කිරීමක් මේ කරන්නේ. අපි කය වචන සංවර කරනවා. දැන් සීලයක් හොඳ සීලයක එක ඉන්න කෙනා මෙතන ඇවිල්ලා රණ්ඩු වෙන්නේ නැහැ කොතනද? එයාගේ අර සොයන් පාලනයක් තියෙනවා. නේද?
අපිට එතනක් නැති වෙලා.
ඒක සීල රැකුණා නම් මෙතන ඇවිල්ලා මේ අකුසලයක් කොහෙත් නැහැ දෙන්නේ. සීල නැති හින්දා නේ එහෙම වෙන්නේ. නේද? සීලය උදව් වෙනවා තමන්ගේ අකුසල් සිත් වළක්ව ගන්න. ඒකයි සීලේ වටිනාකම. තමන් සීලේක නම් ඉන්නේ අර වගේ අකුසල් සිත් හැදෙන්නේ නැහැ.
සංවර වෙනවනේ.
සංවර. සීලේ දීලා තියෙන ඇත්තටම දැන් බලෙන් හරි සීලේ රකින්න කෙනාගේ අකුසල් සිත් හැදෙනවා අඩු වෙනවා. නේද? ඒ කය වචන සංවරයි. වචනෙන් කියන්නේ යන්නේ කොහෙද? හරි. කියන්න ගියාම සීල කැඩේ. හරි. දැන් හන්දර කියන්න තව තව චේතනා පිට හැදෙනවා. මේ හැදෙන්නේ මොනවාද? ලෝභ සිත් වලින් නේද? මට පොතක් දෙන්න කියන්නේ අනිත් පැයට දෙන්න එපා මට දෙන්න. ඒක ලෝභ සිත්ද අලෝභ සිත්ද? එන්නනේ ඊළඟ පරිෙන්න ඉල්ලන්නේ ආ හරි ගෙනකොට මටත් දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ හා දැන් ඔක නුවණින් බලනවා මේ තමන්ගේ තමන් කතා කරන හැම වචනයකම කුසලයක් අකුසලයක් සිද්ධ වෙනවා හා කයින් කරන ක්‍රියා වචනයෙන් කරන ක්‍රියා කියන්නේ කර්ම නේද සිද්ද කය වචනේ නේද එතකොට මේ ක්‍රියාවට මුල්ුනේ ලෝභ දෝෂ මොහද අලෝභ දෝෂ මොහද තමන්ට පුළුවන් මේ ටික බලා ගන්න නේද එතකොට තේනවා අපි මේ වැඩි හරියක් කරන්නේ ලෝභ දෝෂ මොහ මුල්ුණ ක්‍රියා ඒක කයින් වෙන්න පුළුවන් වචනෙන් වෙන්න පුළුවන් සිතෙන් වෙන්න පුළුවන් බලන්න වැඩි හරියක් තමන් සාධාරණව බැලුවොත් හිතලා ඒකට මුල් වෙලා තියෙන්නේ ලෝභ දේශ මොහද අලෝභ අදෝස අමෝහද කියන එක. තමන් බලන්න කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. මොකද ඔහම බැලුවොත් තමන්ට පුළුවන්කම තියෙනවා ඉස්සරහට. අර ලෝභ දෝෂ මොහ සිත් අඩු කරලා ඒ ක්‍රියා අඩු කරලා ඒ කර්ම අඩු කරලා අලෝභ දෝෂ මොහ පැත්ත වැඩි දියුණු කරගන්න. නේද? සත්පාපස්සාකරණ කුසලස්ස උපසම්පදා. කුසල් වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙන්නේ ඔක නොනින් බලන කෙනා. නේද? නැත්තම් දන්නේ නැහැ මේ මොනවද කරන්නේ කියලා. ඔක නොනින් බලනකොට ප්‍රයෝජනයක් තියෙනවා. එහෙනම් පස්සේ හරි ඒක මෙනෙහි කරලා බලන එකේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒකයි දැන් ඒකම අපි කතා කරන්නේ ප්‍රයෝජනයක් තියෙනවා අලු ගන්න ඊළඟ දවසේ. මතක් කරලා තමන්ගේ අර අකුසල්සික් අඩු කරලා සල්සික් වැඩි දියුණු කරගන්න. මේ ධර්ම දාණය තමයි හොඳම කුසල්සික්. තමන්ට පුළුවන් නම් නෑ මේක මෙයා කියෝලා එයා තේරුම් ගනීනේ. කියන එකට කුසල්. ඒක ඉතින් මෙහෙමයි දැන් අනුන් ගැන මනින්න නෙමෙයි යන්නේ. හරි. අනුන් මොනවා කරගත්තත් අපට වැඩක් නෑ. අපි නෙමෙයි ඉඳවන්නේ. නේද? අනුන් කරන ඒවා ඒගොල්ලෝ ඉඳගන්නේ. අපි බලන්න අපේ ඉතින්. මගේ හිත වැඩගලේ කොහොමද? ඔව් තමන්ට ඕන දේ ලබා ගැනීමේ ලොකු වරදක් නැහැ. හරි. හැබැයි එතෙන්දී ලෝභ සිතුයි ද්වේෂ සිතුයි ඇති කරගන්න ඕනේ. ඒ ලබන්න උත්සාහ කිරීමයි ඒක නොලැබුණත් තරහ ගන්න එක වෙනම කතාවක් නේද? ලැබුණත් හොඳයි නොලැබුණත් තරහ ගන්න ඕනේ. ඒක නුවණින් බලත හැකි එක්කමගේ කර්මයක් වෙන්න ඕන නම් ධර්ම දානේ අඩුයි. එහෙනම් ලැබුණේ නැහැ. ඉතින් මේ අවස්ථාවෙත් මම ඕක හිතෙන් ධර්ම දාන කරනවා. හමන්නේ එයා මේක ලබලා ඒ ගැන කතුතු වෙනවා. එයා මේක අවබෝධයක් ගන්න. එතකොට තමන් ඔන්න ධර්ම දානයක් කරගන්නවා. මොකද නොදීම ධර්ම දාන කරගන්නවා. වෙනවා. අකුසල් දෙක් හදන්නේ, කුසල් දෙක් හදන්නේ. අලෝභ දෝෂ. වෙනවා. එයා ගත්ත එක ගැන කතුතු වෙන්න පුළුවන්. තරහ ගන්නවා කරන්නේ. ඒ පුළුවන් නේද? මේ පොඩි දෙයක් නේ. මේ හිතන විදිහ වෙනස් කරගෙන ඉන්න විතරයි. අපි තරහ ගන්නෙ හිතන විදිහ අනුව තරහ නොගන්නෙ හිතන විදිහ අනුව. හිත වැඩ කරන විදිහ. ඒත් මේ හිත ගැන කල්පනාවෙන් ඉන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. තරහ ගියා නම් තරහ යන හේතුව හිත වැඩ කරන හැටි දැක්කම. පුරුද්ද. නේද? අපි පුරුදු පුහුණු කරපු විදිහ තමයි දිගට යන්නේ. දැන් මේ භාවනාවකින් කරන්නේ ඒ පුරුදු කඩන. මේ සංසාරීය පුරුද්ද, සංසාරේ යන පුරුද්ද ටික ටික කඩන එක තමයි අපි ප්‍රඥාව වඩලා කරන්නේ. මොනින් දකින්නවා. ඒකට තමයි මේ ධර්මයන් කහන්න ඕනේ. දැන් ධර්මයක් කහපු වෙනා නේද ওই ටික ගන්න. නිකන් කෙනෙකුට ඔක බෑ නිකන්. ඒක ඥානතෝ පස්සතු වෙන්න පුළුවන් ඒක. ඉතින් නැහැ කොහොම හරි දැනගත්තු දෙයක්. ඒක මේ ජීවිතේ ඉන්න පුළුවන්, කලින් ජීවිතේ ඉක වෙන්න පුළුවන්, අහන්න ඒක මතු වෙනවා නම් නේ. ඒක දවුයිම වෙන්න පුළුවන්. ඒක අපි දැනට අපි අද තියෙන මේ ජීවිතේ දේවල් නේද? මේ ජීවිතය අහන්න තියෙන ධර්මයෙන් ප්‍රයෝජනේ ගන්න. කලින් පුරුද්දක් තිබුණොත් ඒක වැඩි තියෙනවා. ඒකට කලින් තිබුණ නරක පුරුදුත් තියෙනවා. ඒවත් එන්නේ. ඒවා කඩා ගන්න පුළුවන් මේ ධර්මයෙන්. හොඳ පුරුදු තිබුණ ඒවා අපි වැඩි දියුණු කරනවා. නරක පුරුදු අතහරිනවා. ඔබට තමයි වීර්ය කරන්නේ. උපං කුසල් වැඩි දියුණු කරගන්න ඕන. නැත්නම් උපං කුසල් ඇති කරගන්න ඕන. හරි? නැති කුසල් ඇති කරගන්න ඕන අලුතෙන්. ඉලක් තියෙන අකුසල් ටික අර පෙර පුරුදු වලින් ආපු අකුසල් ටික අපි යටපත් කරනවා කඩන. ඊළඟට දැනට නැති අකුසල් අලුතෙන් හදාගන්නත් හොඳ නැහැ. නේද? අලුත් පුරුදු. ඒවා හදාගන්නත් හොඳ නැහැ. හරි. අකුසල් නම් තියෙන ඒවා අයින් කරන්න උත්සාහ කරන්න ඕන අලුතෙන් ඇති කරගන්න හොඳ නැහැ. කුසල් නම් තියෙන ඒවා වැඩි දියුණු කරගන්න ඕන අලුත් නෝපං කුසල් තව වැඩිපුර ඇති කරගන්න. දැන් මේක කලින් පොත් කියන දීලා පුරුදු නැත්නම් නෝපං කුසලෙ ඔන්න අවස්ථාව තියෙනවා. ආ ඊළඟ සතියේ ඉඳන් පටන් ගන්න. අලුත් හොඳ පුරුද්දක් ඇති කරගන්න. මේක ධර්ම දානයි. හරි. කොහොම ලේසියෙන් කරන්න පුළුවන්. අමාරුයි තමයි ඉතින් අර පුරුද්ද බලවත් කෙනෙක්ට. ඒ තණ්හාවෙන් ආපු පුරුද්ද බලවත් නම් අමාරුයි වගේ නැත්තිය. ඒක කඩා ගන්න. ඒක නූපන් කුසලයක් ඇති කරගන්න උත්සාහ කරන්න. අඩු ගානේ තහන් මේ ගිය වුද්ද පුරාම තියෝලා නැති ටික තෝරගෙන ඒ ටික ගැන තියන්නකො. නේ? මේ අවුරුද්දේ ඒවා කිය මේ නිකන් හරි බැලුවා නම් ඒ ටික තියලා ඊට පරණ ටික ගේන්න. මොකද ඔබ තව අවුරුද්දක් තිබුණත් ඔහොමම ඒ එහෙම හරි අපි නෝපං කුසල් වැඩි දියුණු කරගන්න. ඔකට කියනවා මොන වීර්යද? ඒ විදිහ තමයි වීර්ය කරන්නේ. සතර සංඥා ප්‍රදන් වීර්යය. අතක තියාගන්න ඕක ආර්ය මාර්ගේ කොටසක්. සතරෙන් ගැලවෙන මාර්ගයට වැටෙන්න ඕනේ හතර පුරුදු කරන්න කියනවා වීර්ය කරන්න කියනවා. එහෙනම් සතර සංඥා ප්‍රදම් වීර්ය සත්‍විස්සෝධිපාක්ෂික ධර්ම වලින් හතරක් ඔතන තියෙනවා. නේද? සතර සංඥා ප්‍රධාන වීර්යය. වීර්ය කරන්න ඕන අපි අකුසල් පැත්තෙන් බැලුව තියෙන අකුසල් ටික දුරු කරන්න ඕන. ඒ සංසාර පුරුද්දෙන් ආපු අකුසල් තියෙනවා. නේද? ගියාත්මේ තිබුණ අකුසල් ඒ පුරුද්දත් ඇවිල්ලා. ඒකට ඒක කඩන්න. තියෙන අකුසල් ටික දැන් බොරු කියන්න මනම් පුරුදු වෙලා තින්නේ අර පුරුද්දට ගියෙ. ඒක කඩා ගන්න ඕන නෑ නෑ ඊට පස්සේ බොරු කියන්නේ. හරි. තියෙන කුසල් යටපත් කරනවා කඩනවා. ඊළඟට අලුතෙන් අකුසල් ඇති කරගන්නත් හොඳ නෑ. නෑ දැන් බොරු කියන්නේ එනකට ආයි බොරු කියන්න පටන් ගත්තොත් එහෙනම් අලුත් අකුසල් පුරුදු කරගන්න නෑ. එහෙම කරන්නත් හොඳ නෑ. නූපන් අකුසල් ඇති කරගන්නත් හොඳ නෑ. ඒකටත් උත්සාහ කරන්න ඕන වීර්යය. ඊළඟ කුසල් දැක්ක අපි තියෙන කුසල් දැනට තියෙන කුසල් තව තව කරලා වැඩි දියුණු කරගන්න ඕන. දැනට නැති සමහර කුසල් තියෙනවා නේද? ඇන්ස්ටර් කරනවා පේනවා. ඒක ධර්ම දැනුමිනුත් වෙන. පෙර නොතිබිච්ච කුසල් දැනගන්න පුළුවන් ධර්මයේ දකින්නකොට. නේද? දෙවට නූපන් කුසල් අලුතෙන් ඇති කරගන්න පුළුවන්. ඔන්න ඔකට උත්සාහ කිරීම තමයි දීගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර සංඥා ප්‍රධාන වීර්යය
කියන්නේ.
ඔය කියන දක්ෂ වෙනවා. නේද? ඔය දක්ෂතාවයේ තියෙන කෙනා තමයි නිවන් මාර්ගයට වැටෙන්නේ. සක්කෝ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ ඒ දක්ෂතාවය. හරි? ඔය දක්ෂතාවයෙන් නම් ඒ සතර සංඥා ප්‍රධාන වීර්යයේ වඩන ඒ දක්ෂතාවයේ වෙන්න.
ඒක අඩු වෙන වගේ එනවනම් අර ටිකක් ඔය හතර අපායට ආරෙම බය දැනෙන්න ඉස්සත් පහල කරගන්න.
අවිද්‍යාව අකුසලය නෙවෙයි. අවිද්‍යාව නිසා කුසල දෙකක් ඒ නෝදාන කමහින් ගන්නේ දැන් ඉස්සෙල්ලා කරපු අකුසල් ටික සිද්දකලේ අවිද්‍යාවෙන් ගන්නේ පොත ගන්න ඇවිල්ලා කරපු අකුසල් ටික දැනගෙන හිටියනම් ඒ අකුසල් කරන්නේ නැහැ නේද? දැන් අරේ පොත් ටික දේනකොටම තමයි පටන් ගත්තේ අවිද්‍යාවෙන් ලෝභ සිද්ධිය. ගෙනාපු විතරක් නෙමෙයි සංසාරේ යන පුරුදුව. සංසාරේ එක්ක යන්නේ ඕවා එක්ක තමයි. එතන
දකින්නකොටම මෝහය එන්නේ.
ඔව්. මෝහය මුලාව යෙදුණා. අවිද්‍යාව හිඟ තමයි ඒක. නේද? ඒකට අවිද්‍යාව හිඟ තමයි සංඛාර කරන්නේ. සතරේ යන උදව් වෙන දේවල් කොට ගන්න. අවිද්‍යාව නිසා තමයි මේ ඔක්කොම. අවිද්‍යාව නැති වුණා නම් රහතන් වහන්සේ සතර යන්නේ නැහැ. ඒක අවිද්‍යාව නෙමෙයි එකපාර නැති කරන්න පුළුවන්. අවිද්‍යාව හින්දා වෙන සංස්කාර ඉස්සෙල්ලා අඳුරගෙන ඒවයින් අපි ඉස්සෙල්ලා අකුසල් පැත්ත අඩු කරලා කුසල් පැත්ත වැඩි කරගන්න උත්සාහ කරනවා. පවුකරණය අඩු කරලා පින් පැත්ත වැඩි කර ගන්න උත්සාහ කරනවා. ඒක උදව් වෙනවා මාර්ගයට වැඩෙන්න. ඒකයි දැන් අපි මේ සතර ගමන යහපත් වෙන දේවල් කරන්න ඕන පුළුවන් තරම්. දුකේ වැටෙන දේවල් කරන්න හොඳ නැහැ. ඒකයි සබ්බකාමස්ස අකරණං කුසලස්ස උපසම්පදා කිව්වේ. නේද? එහෙම කරන කෙනාට තමයි පචිත්ත පරියෝ දසනම නැහිත දියුණු කරන්න හිත පිරිසිදු කරන්න පුළුවන් පරිසරයේ හැදෙනවා. දැන් පව් කර කර ඉන්න කෙනාට ඒ පරිසරයේ හැදෙන්නේ නැහැ. නේද? අපි මනුෂ්‍ය ජීවිතයක් හරි ලැබුවේ කුසලයක් හින්දානේ. නේද? නැත්නම් තේසන් ආත්මයකනේ. නේද? එහෙම වුණා නම් ඒ පරිසරයේ හැදෙන්නේ නැහැ. අපිට ධර්මයක් අහන්න ලැබෙන්න තේරුම් ගන්න පරිසරයේ හැදෙන්නේ නැහැ. ඉතින් මේ පරිසරයේ තින්නේ අපේ පරණ කුසලයක් හින්දා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. හැබැයි එහෙම ලැබුවා කියලා නිකන් බලා හිටියොත් ඊළඟ ආත්මෙදී ඉතුරු ටික කරගන්න මේ කුසලෙ ගෙවෙනවා. නේද? මරණාසන්න මොහොතේදී මොන හිතක් දෙයිද කියන එක කියන්නද? කුසල් වැඩිනා වීර්ය වලින් වඩන්න දේසි. ඇයි? අපට අවශ්‍ය ප්‍රත්‍යේතික ලැබෙනවා. දැන් ඔන්න කන්න හම්බෙන්නේ නැහැ. දවල්ට කන්න නැහැ. මෙතන ඉඳන් පුළුවන් දා ඒක උඩ භාවනා කරන්න. අන්තම ගන්නවනේ කෑනලන් දවල්ට කෑනන් කොහෙන් හරි දැන් හරි. ඒ හිඳ තමයි මෙතන මේ බය නැතුව මේක අහගෙන ඉන්නේ. නැත්තම් මෙතනින්දී ඉඳ කෑම හොයන්න දුවයි. බලන්න මේ පිනක් හිඳ තමයි අපිට මේ ප්‍රත්‍ය ලැබෙන්නේ. හරි. Taman හදලා තියලා වෙන්න පුළුවන් ඒකත්. ඒ වුණාට මේ පිනක් හිඳ ඒ ලැබුණේ ඒවා. නේද? එහෙම අධ්‍යයක් ගෙදර නැති වුණා නම් මෙතන ඇවිල්ලා ඉඳීද මොනව හරි හොවා ගන්න යයි. හොවා ගන්න එතකොට පින් නැතුව මේ වැඩේ කරන්න බෑ. වැඩේ තියෙන්නේ අපේ පින් කියන ඒවා අපි දන්නේ. ඒක ලැබුණේ පින් හින්දා කියලා දන්නේ. ඒ පරණ පින් ගලන්නේ ප්‍රත්‍ය. නේද? ඒක තමයි උපකාරක ධර්මයේ පින් තමයි උදව්වේ. අමන්ත මේ ගමන යන්න පරිසරයේ හැදෙන්නේ පරණ කරපු පින් හින්දා. හැබැයි පරිසරයේ හැදෙනවා විතරයි තම මාර්ගයේ එක්ක යන්නේ පින්වල. දැන් කන්න බොන්න තිබුණ පළියට මෙතෙ මේ ධර්මයක් අහන්න නෑ යන්නේ වැඩි දෙකක්. ඕගොල්ලෝ අඩු ගානේ ආ. නේද? අනිත් පිළිත. නේද? වැඩි හරියක් තව කුසල්ද අකුසල්ද කරන්නේ දිනේ. අකුසල් නේ. හා? ඒක කොච්චර සියුම්ද මේක ඇතුලේ ඉඳගෙනත් අකුසල් දෙන්න පුළුවන් නම් මේ බණක් අහන්නවත් නැති කෙනා කොහොම අකුසල් කරනවා නේද? කුසල් වල යෙදෙන අවස්ථාව ඇත්තෙම නැහැ. කොහොම සුළු පිළිසකට තමයි අර අලෝභා දෝස සමෝහ චේතනා පහළ වෙන්නේ. හරි? සාමාන්‍ය හැදෙන හැම එකම නේද? තමන්ට හරි තමන්ගේ අයට හරි මොනවා හරි ලබා ගන්නමනේ හැම දෙයක්ම කරන්නේ නේද? එතකොට ලෝභ සිද්ධ අලෝභ සිද්ධ ලෝභ සිද්ධ වෙනවා. එතකොට ඒවා හැම එකක්ම කුසලද අකුසලද? අකුසල. මේගොල්ල කොහේ යයි? දිව්‍ය ලෝකෙ ගියොත් තමයි බුදුනේ. මනුෂ්‍ය ලෝකෙට ආයේ ආවොත් තමයි දුක. එන්නේ නැති එකට නෙවෙයි දුක වෙන්නේ. එහෙම තත්වයක් මේ සතරේ තියෙන්නේ. හරිම භයානක තත්වයක්.
කුසල පිළිවෙල ලෝකයේ තියෙනවා ඒක.
නෑ. කුසල කරද්දී ලෝභය නෙමෙයි යෙදෙන්නේ. ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් දකින්න. අකුසල කළොත් විපාක නේක. අවකල විපාක මේවයි කියලා නෝන දකින්නේ. ඒ ධර්මයක් පහලා තේරුම් ගන්න දෙයක්. උත්තරේ
ආසාව ලෝභය.
නෑ. ඒක එක්තරා විදිහක ලෝභයක් තමයි. හැබැයි ඒක අර අකුසල කර්ම නෙවෙයි මේවා. අකුසල කරන්න තියෙන කැමැත්ත. ඒකට කියන්නේ ඡන්දය කියලා කැමැත්ත. ඒකත් මාර්ගයට අවශ්‍ය මේ එක බෝධිපාක්ෂික ධර්මයක්. ඡන්ද චිත්ත වීර්ය විමර්ශනා කියලා කොටසක් තියෙනවා. කැමැත්ත. කුසල් කරන්න කැමැත්තක් ඇති වෙනවා. හරි ඒක ලෝභ ධනෙට වැටෙන්නේ නැහැ. ඒකේ තියෙනවා පොඩි වෙනසක්. දැන් අනිත් එක්කෙනා කොටස් ගන්න සතුටු වෙන්නේ කුසලයක් නේ. ඒකේ කුසලයෙන් වෙන සතුටෙන් ඒකේ කැමැත්ත එනවා ආය ආය. නෑ ඒකේ තියෙනවා රත්තරීම තුලින් එන සුවය. සැප. ඒක දාන්නේ නිරාමසකට. අපි දෙයක් ලබා ගත්තාම එන සතුටක් තියෙනවනේ. නේද? දැන් පොත ගත්තාම හරි සතුටක් ආවා. එහෙනම් මට පොතක් හම්බ වුණා කියලා. නේද? ඕක බලන්න තමන්ට හොඳ හිතකින් ඕක තව කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒ වෙලාවේ ලැබෙන සතුට මේ මං සතු මේක වටිනකොට මම මේ තව කෙනෙකුට කියවලා ප්‍රයෝජනයක් ගන්න දුන්නා. ඒ දුන්නහම එන සතුටයි තමන් පොත තමන්ට ලැබුණ වෙලාවේ ලැබුණ සතුටයි අතර ලොකු වෙනසක් තියෙනවා. හරි. ඒක අර ධර්ම දාණය තුලින් එන සතුට ඒක නිරාමිසයි. මේ පොත ලබා ගැනීමෙන් ලැබුණ සතුට සාමිසයි. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති දෙයක් ගොඩ ගහගෙන ලබන සතුටනේ. ඊට වඩා දහස් වාරයක් වැඩි නයිස්කක්. මේ අතහැරීම තුලින් ලැබෙන සතුට. හරි. ඔන්න ඔයගේ වෙනසක් තියෙනවා. ඒ වෙනස දකින්නකොට තමයි අර දැන් ලෞකික දේවල් ගොඩ ගහ ගන්න ඊට වඩා අපි හිතමු දැන් හිත රස කෑමක් තියෙනවා. හා තමන් හරි කැමති කෑම. මේක කන්න හදනකොට තව කෙනෙක් එනවා. දැන් හිතක් පහළ වුණොත් නෑ මේක මෙයාට දෙන්න ඕන කියලා. ඒ දීම තුලින් තමන් අරට කාලපතුරක් මෙහෙනවනේ. නේද? අදයි හරියට හිත හදාගෙන දෙන්න පුළුවන් කෙනාට ඒක කෑවට වඩා සමහර විට දවස් ගාණක් පවතින. නෑ මාස ගාණක් පවතින නිර්ආමික සතුටක් ලබන්න පුළුවන්. මං අරක දුන්නා නෙමෙයි. එයා ඒකෙන් සතුට වුණා. දැන් කෑවනම් ඉතින් ඒ වෙලාවේ ලබන සතුට විතරයි නේ. ඒක ඉදායි නිකර. ඒ මොහොතට විතරයි නේ. අරක දන් දුන්නා නම් තව කෙනෙකුට දුන්නා නම් ඒ ලබන සතුට ඒ වෙලාවෙන් තරන්නේ නිදිගට පවතින. ආයි මතක් කර කර සතුට වෙන්න පුළුවන්. එහෙනම් ඒක එක බලවත්. හරි. ඒ ලෞකික දේ ලබා ගැනීමෙන් ලබන සතුට සතුට නැතුව නෙමෙයි. නේද? මොනවා හරි ලැබුණාම අපිට සතුටක් තියෙනවා. හැබැයි ඒ සතුටට වඩා 10000 ගාණක් බලවත් වැඩි මේ නිරාමික කියන එක අත්හැරීම තුළින් තව කෙනෙකුට ඒක දීම තුළින් ලබන සතුට. එහෙමත් පුළුවන්. එහෙම තමයි ඒක පුරුදු කරන්න ඕනේ. ඔක්කොම දෙන්න අමාරු නම් කොටසක් හරි දෙන්න. එහෙම තමයි පුරුදු දෙන්නේ. හතර පුරුද්ද අපේ ලෝභය වැඩි නම් තණ්හාව වැඩි නම් මේක දෙන්නම ඉන්නේ. ඔක්කොම ටික ගන්න නෙමෙයි. ඒ අද නෑ මේ පොට්ටක් වෙනවා. එහෙම එහෙම අපි පටන් ගන්නවා. ඒ තමයි අර පුරුදු ඇති කරගන්න. ඈ එහෙම ටිකෙන් ටික පුරුදු කරගන්න. ඈ දැන් ඉතින් පොතෙන් කොළ කඩලා දෙන්න එපා. කැලලක් වා කියන්න කියනවා. ඈ ඔයා මේ දවස් තුන ඔයා මේ පොත බලලා මට දෙන්නකෝ. එහෙම හරි පුරුදු කරන්නේ නේද මට මේ ටිකේ මේක කියවන්න වෙන්නේ මම මේ පොත කියවනවානේ ඒ හින්දා මේ කපිය ඔයා මේ පොත කියවනවා ඒක මට දෙන්නවා වරද්දා ඒක ඒ පුරුදු කරනවා කොටසක් හරි දීලා පුරුදු කරනවා එහෙම හරි පුරුදු කරනවා මට ඕක කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ සතිය බලන්න මම ඊළඟ සතිය මට දෙන්න නේ එහෙම එහෙම ටිකට් එක ඒ නැති පුරුදු ඇති කර ගන්නවා මේ වැඩි දියුණු කරගෙන එකපාරම කොමත්තරින් කියන එක නෙවෙයි කියන්නේ හරි අපිට පුළුවන් මට්ටමේ පුරුදු වෙන්න මොකද ඒවා කුසල විපාක තියෙන හරි
නැත්නම් විනාශ කරන හරි කුලයක් හරි කරලා නිර්වාණය ප්‍රාර්ථනා කරන්නේ නැතුව